දැන් මේ තව ප්‍රශ්නයක් නිවනට කටයුතු කරන කෙනෙකුට නිවන ලබා ගැනීමට පෙර නිවන ලබාගෙන පෙර පින් අවශ්‍ය වේද? පෙර දරුණු අකුසල් කළ කෙනෙකුට මේ භවෙහි පින් කිරීමෙන් මේ භවෙහිම නිවන ලබා ගැනීමට නොහැකි වේද? මේ තව ප්‍රශ්නයක්. දැන් මෙතෙන්දී අපි දකින්න ඕනේ පින් සහ පින් විපාක. පව් සහ පව් විපාක. ওই දෙක තෝරා ගන්න ඕනේ. පෙර කොයිතරම් පව් කරලා තිබුණ පුද්ගලයෙකුට නමුත් ඔය පව් නොකරපු පින් නොකරපු පුද්ගලිය ලෝකේ නැහැ. අප්‍රමාණ පව් කරපු පව් කඳන් මේ සත්‍යය කියන්නේ. අනන්ත සංසාරයේ පතන් කරපු පව් අප්‍රමාණයි. ඒවෙන් පිරිච්ච කර්ම භවයක් අපිට සම්බන්ධයි. ඒවයි කරපු පින් බොහෝ කොට තියෙනවා. අප්‍රමාණව ඒකෙත් තියෙනවා. අප්‍රමාණ ඉඳන් කරපු. ඒවත් තියෙනවා තැන්පත් වෙච්ච. හැබැයි කර්ම වශයෙන් තැන්පත් වෙනවා විපාක වශයෙන් තැන්පත් වෙච්ච එක තමයි අපිට ප්‍රශ්නෙට බලපාන. මේ පෙර පව් කරලා තියෙන පුද්ගලිය කියලා කිව්වොත් පෙර පව් කරලා තිබුණ පළියට මේ ලෝකේ අපිට පළව දෙන්නේ නැහැ ඔක්කොම. උපාදානීය කරගත්තේ යම් දැන් පව් කරපු පුද්ගලෙ. පව් තියනා නම් කෝඩේ ප්‍රකෝටි ගණන් කරපු අසංඛ්‍ය සංඛ්‍යාත පව් භවයේ තියෙනවා. කර්ම භවයේ තැන්පත් වෙලා. හැබැයි මේ පුද්ගලයා මරණාසන්න මොහොතක නැත්නම් යම් කිසි චුත වෙලා ප්‍රතිසන්දියක් ලබන මොහොතක උපාදානීය කෙරුණි. කරපු පිනක් නම් ලෞකික පුසලයක් නම් සිද්ධ වුණේ. අලෝභ ආදේශ අමෝහදාගත කරපු වැඩ පිළිවෙලක් නම් අරමුණු වුණේ. අන්නේ උපාදානයට අනුකූල භවයක් ලැබලා භවයට අනුකූල જાතියක් ලැබලා උපදිනවා. දැන් උපන් જાති අර කරව පව් තියනවා. අනේ જાති විපාක වශයෙන් ආවා. අර අප්‍රමාණ කරව පින් පව් දෙකකින් පුණ්‍ය සංකාරය. පුනර්භවයට වතු වේලා. ඒකෙන් જાතිය වශයෙන් ඊට අනුකූල જાතියක් පහළ වුණා. දැන් ඔහු කරව පව් කොහොම තියනවා යක් ගබඩාවේ. හැබැයි ගබඩාවේ තිබුණාට ඔහු හටගත්ත ඵලෙ පව් වලින් හටගත් කියලා නැත්නම් අලෝභයෙන් ආදේශයෙන් අමෝහයෙන් හටගත් එකක් නම් ඒකේ නම් උපත ලැබුවේ. දැන් එයාට තියෙනවා ත්‍රි හේතුක පරිසන්දියක් ලැබලා ත්‍රි හේතුක උපත්තිය. දැන් මේ ත්‍රි හේතුක උපත්තිය තියෙන කෙනාට එයින් හටගත් ආව පරිසරයේ හම්බ වෙන්නේ. ඒ පරිසරයේ ඉන්න කෙනා වනහල ධර්මාභෝධය ලබා ගත්තොත් අර කරව පව් කන්දරා ඔක්කොම පැත්තක තියෙන විපාක වශයෙන් ආවේ නැති නිසා ඔහු ඒකෙන් බේරලා ඔහුගේ වැඩේ කරගන්නවා. නිවන් අවබෝධ කරගත්තොත් අර ඔක්කොම අහෝසි. හැබැයි යම් කිසි පාප විපාකයක් වශයෙන් ආවනම් සතර පාප උපත්තියක් ලැබෙන්න පුළුවන්. දැන් විපාක ඵලයේ කොච්චර පින් කරලා තිබුණත් කොච්චර ආර්ය මාර්ගයේ කටයුතු මුලින් සම්පාදනය කරලා තිබුණත් ප්‍රතිසන්දියක් ලැබෙන වෙලාවක විපාක ඵලයේ වශයෙන් ආවේ උපාදානය කියලා තිබුණ පාපයක් නා. උපාදාන පත්‍යා භවෝ කියා පාප භවරපත් වෙලා භව පත්‍යා ජාති කියලා සතර පාය උපදින පාප ජාතියක පහළ වුණොත් සතර පාගතව ඉන්න තාක් කල් ඒ සත්‍යයට බනහන්න පුළුවන් තැනක නැහැ. දැන් කොච්චර පින් කරලා තිබුණත් ඔහුට නිවන් දකින්න බෑ. ඒ අබ්බැහි ඉඳගෙ ඒකයි වෙනස. එහෙනම් කවදාවත් පිනක ප්‍රතිඵලයක් වශයෙන් ලැබුව අධ්‍යාවක් ලැබිච්ච අවස්ථාවක තුනම ලොකු වාසනාවක්. ඔය පව් නැති කෙනෙක් කියලා කියන්න බෑ. ඒ අධ්‍යාව ගෙවිලා ගියා නම් ආර මාර්ගය අවබෝධ කරගන්න නැතුව ඒ පින ගෙවිලා ගිය විචලාවක ආයසරයක් අරමුණු වෙලා ඉන්න පුළුවන්. අර සසරේ ගොඩ ගහලා තිබිච්ච එක. බැලලා හරි එකෙන් තිරිසන් වෙන එකට එම ආවනම් එහෙම. ඒකෙන් ප්‍රතිසන්දියක් ලබනවා තිරිසන් ප්‍රතිසන්දිය. ආයසර දුගති විපාකයක් ලබනවා. ඒ දුගති විපාකයේ ඉන්න ගාකල් ඒ වැදලාවත් එහෙම කවදා වීරියලි කියලා අයිත් කියන්න පුළුවන්කමක්. සමහර ලෝකේ විනාශ වෙන කම්. ඔහුට තිරිසන් භාවය ගොඩ එන්න බැරි නිසා. කන කැස් බෑවේ වියසුදිරෙන් අහස බලනවා වගේ අමාරුයි කියලා වෙන්නවා. නැවත මිනිසත් භාවයක් ලබා ගැනීම ඉතින් වැටුනොත් එහෙම. ඒ තරම් අමාරුයි ඊට පස්සේ. මොකද පසුතලයේ හැම වෙලෙම තිරිසන් නම් සතරපාගත වෙන පසුතලයක් නම් ගොඩ නැතිනේ. ওই පසුතලයේට ඇදලා ඉන්න හැම වෙලෙම අර මහා ගබඩාවට ඉච්ච පව් ගොඩමයි. එයා ඔතනින් පැන කෙනාට නැවත වාරයක් මිනිස් බවටපත් වෙන එකක් ඇදලා ඉනවා නම් අති දුර්ලභ සිද්ධ වෙන දෙයක්. ඒ නිසා තමයි කනකස් බෑව වීසුදුරින් අහස බලනවා වගේ නේ එහෙම එකක් වෙන්නේ. ඇදලා ඉන්නේ පව්මයි. පව් කඳ ගෙවෙව යනවා ලෝක විනාශය යනකම්. ලෝකේ විනාශ වෙන දවසක තමයි ආයිසරය අරමුණු කරන්න එකක් නැති නිසා මෙතන මිදිලා මිදිලා ගිහලා ආයිසරය කර ආවාසන බ්‍රහ්ම ලෝකෙට යන්නේ. ගිහිලා බහු වෙන්නේ චක්‍රේත වැටෙන්නේ හිමයි. එතකම් ආයිසරයක් යට ගොඩේමක් නොවෙන්න පුළුවන්. නෑ අන්තකල්ප 20ක් යනකම් ගොඩන වෙන්න පුළුවන්. ඔතන බැස්සොත් එහෙම මේ ලෝකේ පවතින කාලය අන්තකල්ප 20ක් විනාශ වෙන අන්තකල්ප 20දී ආයිහැරයක් ලෝක ධර්මතාවයෙන් අවස්ථාවක් ලැබිලා ඒ අන්තකල්ප 20 යන්නේ ඉතින්ලා ආපස්සට බඹලෝට යන්න පුළුවන්. ඒ හත්තුන්ගේ ක්‍රමිකාසෙදී විනාශ වෙලා පවතින අන්තකල්පයේ 20ක් යනකම් ලෝකේ විනාශ වෙලා පවතිනවා. හැදෙන අන්තකල්ප 20දී අන්තකල්ප 40කට ආයත ගෙවලා ආපහු වෙන ලැහැත් දිනවා. එහි කවුන් ගහලා ඉවර වෙනවා. ආන් එතන මේ ලෝකේ හදා ගන්නකොට ආයි මේ ලෝකෙට ආපහු වෙනවා ආශ්‍රය සුද්ධ මිනිස් ඒකපසෙ. හැබැයි සසර පුරුද්ද තිබුණේ අර පාපේන. වැඩි කල් යන ඉස්සලා මොකද යන ටික කාලය සැරිසලාගෙන යනකොට. අර පාප කතියට නැඹුරු වෙලා හිටන් අර වාසනා ක්ලේශේ වාගේ. ඒකට නෑ බෙල්ල. ආයසරයක් වැටෙනවා. අර දුගති පැත්ත. වැටෙනත් එහෙම ඒ කල්පේ තියෙන්න කා ආයසරයක් කොහෙ කොඩේ ඒවත් නෑ. සත්වයේ බොහෝ කොට ඉන්නේ උසන. අනන්ත සංසාර දුක කිව්වොත් නෝකයි. අවිද්‍යාවට කොටු වෙච්ච කෙනා ඒ තරම් මහ අපරාධයක් තවත් විනාශයක් වෙච්චර අන්ධකාරයක් ලෝකේ නෑ කිව්වේ තෝකයි. අවිද්‍යා අන්ධකාරය සමාන අන්ධකාරයක් නෑ කිව්වේ ඕකයි. මම ඔකෙන් ගොඩ එන්න හරි අමාරුයි. ධර්මාභෝධයක් ලබාගත්තු ධර්මත්‍රවණය කරපු කෙනෙකුට මහා වාසනාව පහළ වෙනවා. ඊළඟ අධ්‍යාවට යනකොට ඔය කියන දුගතියක් බෑට හේතුනේ. එන්න පරිසරය නැති නිසා. නිසා කවදා හරි ධර්මාභෝධය පූර්ණ කරගෙන නිවන් ලාභද කළොත් එදාට මේ කියන දුක්ඛන්දරාවේ නිදහස. එහෙනම් කවදා නිදහස් වෙයිද කියන්නද? ඒකයි හේතුව. එහෙනම් පින්කලා කියලා හිටන් මේ භවෙදී මිදෙන්න බෑ. විපාක භවෙතු අහේතුක විහෙතු උපත්යක් එහෙම ලැබුවා නම් කොච්චර පින් කරත් නිවන් අවබෝධ කරන්න පුළුවන් ප්‍රඥා පහල කරන්න බෑ. පින් කරගන්න පුළුවන්. හැබැයි බුදුන් කෙරෙහි දහම් කෙරෙහි සංඝ කෙරෙහි පැහැදීමක් කියලා හිටියනම් ඒ අහේ ද්විහෙතුක පුද්ගලයාට හරිය සතර පාගත උපත්යේ ඊට පස්සේ යන්න හිතුනේ. ඔහු එතනින් මිදෙනවා. බුදුරයන් අහතේ ශ්‍රද්ධා මාත්‍රිය ප්‍රේම මාත්‍රිය අපි හිටපු කෙනෙක් අපාගත වෙන්නේ නැහැ. ඒ චිත්ත ප්‍රහාදී ඉතර බලවත්. හැබැයි අහේතුක පුද්ගලයාට ඒ ටික ඇති කරගන්න පුළුවන් සෝවාන් ඵලය ලැබුණ නැතුව. නැත්නම් සෝවාන් වෙන්න ඕනේ නැහැ සතර පාය නිදහස් වෙන්න. ඒකාන්තයේ සතර පාය නිදහස් කවදාවත් යන්නේ නැහැ සෝවාන් ඒ ස්ථිර වෙන එකක් සෝවාන් ඵලය කියන්නේ. ඊට මෙහා බුදුන් කෙරෙහි පැහැදීම දහම් කෙරෙහි පැහැදීම ආදී ටිකක් හරි තියෙනවා නේද? සද්ධා එතකොට සද්ධා ඉන්ද්‍රිය, වීර්ය ඉන්ද්‍රිය, සති ඉන්ද්‍රිය, සමාධි ඉන්ද්‍රිය, ප්‍රඥා ඉන්ද්‍රිය කියන්නේ. මෙන්න මේ ඉන්ද්‍රියන්ගේ සද්ධා ඉන්ද්‍රිය මාත්‍රයක් යන කර තියෙනවා නේද? ඒ පුද්ගලයා පුතත්ජන ගෝත්‍රයේ ඉක්ම ගියා. ඉතිර උනේ නැතුවට පුතත්ජන කියන්නේ නැහැ යාට. සද්ධා මාත්‍රයක්වත් නැහැ මුළු වලින්ම මේ ඉන්ද්‍රිය පහ නැත්නම්. ਉਹ තමයි පුතත්ජනයා. පුතත්ජන කියන්නේ ඒකයි. සෝවාන් වෙන්න ඕනේ නැහැ පුතත්ජන බයින් නික්මෙන්ද හදාහරම නික්මුණා සෝවාන් ඵලෙ. පුතත්ජන කියන තත්වයෙන් වෙන් වෙන්න පුළුවන් සද්ධා මාත්‍රයක් හරි පිළිදියා. ඒක විශේෂය. ඒ පුදුලිය ආපහු යන්නේ නැහැ කවදා හරි නිවන කරාම ගෙනියන. ඒක විශේෂය. ඉතින් මේ සාසනයේ පවතින කාලයක මොහතක සද්ධාවෙන් හිත පිහිටවපු කෙනෙකුට ඒ ලැබෙන වාසනාව. සද්ධාව කියලා කියන්නේ නිකන් භක්තිය නෙමෙයි. බණපදයක් හරි අහලා මේක ඇත්ත කියලා තේරුම් ගත කෙනාට සද්ධා මාත්‍රිය අපි හිතන්නේ. අහලා තේරුම් ගත්තේ නැහනම් ඒ සද්ධා මාත්‍රිය අපි හිතන්නේ නැහැ. නමුත් මේ දුකයි මේ දුකට හේතුවයි මේ දුක නිරෝධයයි මේ දුක නිරෝධ මාර්ගය කියලා මේ චතුරාර්ය සත්‍ය පිළිබඳව අංශු මාත්‍ර ගැනීම පහළ වුණා නම් සද්ධා මාත්‍රිය අපි හිතියා. ඒකයි වළක්වන්න බැහැ කාටවත්. ඒ අංශු මාත්‍ර ගැනීම මාත්‍රිය අපි හිතපු කෙනාට සතර පාග අපේ ඉඳ හේතු නැති වෙන මහා පුණ්‍ය ගංගා කුසල ගංගා නැగిලා එනවා. ඒ නිසා ඒ මානසිකත්වයේ දුරු කරන්න බැහැ. චුත වෙන වෙලාවක ඒක ඇදලා එනවා ඊට අනුකූල දෙයක් ඇදලා එනවා. ඒ නිසා දුක తీරපත් කරන්නේ නැහැ කිව්වේ ඒකයි. ඒක විශේෂයක්.